තෙරුවන් සරණයි රවි මහත්මයා.
තෙරුවන් සරණයි.
හොඳයි. එහෙමනම් අද දිනත් අප සමග සම්බන්ධ වෙනවා ගෞරවනීය කොත්මඩුවේ ඥානවිමල ස්වාමීන් වහන්සේ, ඒ වගේම ගෞරවනීය කුරුණෑගල රතනසාර ස්වාමීන් වහන්සේ, ඒ වගේම ගෞරවනීය මාතලේ අමතදස්සි ස්වාමීන් වහන්සේ සහ මහාචාර්ය රවි කොග්ගලගේ මැතිතුමා. අපි ඔබ සියලු දෙනාටම ආරාධනා කරනවා ධර්ම සාකච්ඡාව ඉදිරියට කරගෙන යන්න කියලා. තෙරුවන් සරණයි සියලු දෙනාටම.
තෙරුවන් සරණයි සෑම දෙනාටම. ඉතින් අද අපිට මේ ආනන්දසල මොනවාන් සම්බන්ධ වී සාකච්ඡාවට ඉතින් සෑම දෙනා විදිහෙන් අවසරයි අනමල්ලිට ඥානමිමල ස්වාමීන් වහන්සේ, කුරුමෑගල රත්නසාර ස්වාමීන් වහන්සේ, අපේ මාතලේ අමතදස්සි ස්වාමීන් වහන්සේලා දෙපා නමස්කාර කවුර ඉතා ගෞරවයෙන් පිළිගන්නවා. අපේ ස්වාමීන් වහන්සේලා එරුවන් සරණයි. කාට හරි ගැටලුවක් තියෙනවා නම් ඉදිරිපත් කරන්න පුළුවන් අපේ සාකච්ඡාව සම්බන්ධයෙන්. ඒ වගේම ප්‍රශ්න තියෙනාට රේස් හෑන්ඩ් ඔප්ෂන් එක තියෙනවා. ඉස්සෙල්ල තිබුණා නම් අපිට අවස්ථාව ලබා දෙන්න පුළුවන් ලැබෙන විදිහට. ඔව්, අපේ ලාල් මහත් එයාට මං හිතන්නේ ප්‍රශ්නයක් තියෙනවා මේ ඉදිරිපත් කරන්න. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි මහාචාර්ය කොක්කලගේ මැතිතුමනි, මේ ගරුතර ස්වාමීන් වහන්ස. දැන් අර අනෝමදස්සි අපි ස්වාමී ගරුතර ස්වාමීන් වහන්සේ අර විවාහාරිකත්වය සම්බන්ධයෙන් විස්තර කළා. මට ගැටලුවක් තියෙන ස්වාමීන් වහන්ස, මේ චේතනා සූත්‍රයේ චේතනා සංයුක්තනිකායේ චේතනා සූත්‍රයේ සඳහන් වෙනවා යමක් සිතයිද යමක් කල්පනා කරයි යමක් නැවත නැවත පවතීද. එතකොට කර්ම විඥානයේ පැවැත්මට හේතු වෙනවා කියලා. භවය පවතිනවා, ජාති ජරා මරණ වෙනවා කියලා. ඒ සූත්‍රයෙන්ම කියනවා යමක් නොසිතයිද කල්පනා නොකරයිද එතකොට නැවත නැවත පවතී. කර්ම විඥානයේ පැවැත්මක් වෙනවා, ජාති ජරා මරණ සිදු වෙනවා කියලා. ඊට පස්සේ ආයිත් සඳහන් වෙනවා යමක් නොසිතයිද කල්පනා නොකරයිද නොපවතීද මේ විඥානයගේ පැවැත්ම පිණිස හේතු නොවේ කියලා. එතකොට ස්වාමින් වහන්සේ මේක ඊතර වෙන දර්ශනයෙන් අපි කොහොමද දැකිය යුත්තේ කියලා පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න පුළුවන් නම් දයි ස්වාමීන් වහන්සේ.
එළන් සරණයි අපේ ස්වාමීන් වහන්සේලා පුළුවන් දේචේතනා සූත්‍රය අවසරයි.
හොඳයි, තෙරුවන් සරණයි. භාග්‍යවත් ලෞතර බුදුරජාණන් වහන්සේගේ ඒ උතුම් නිර්මල දහම අපිට කියලා දෙන අපි සියලු දෙනාගේම ගුරු දේවෝත්තම නම කියන්නට අවසරයි. අලව්වේ අනුමදස්සේ මායිම් පානන් වහන්සේගෙන් අවසරයි. වැඩි සිටින සියලු මහා සංඝරත්නයෙන් සියලු දෙනාගෙන්ම චේතනා සූත්‍රයේ සඳහන් වෙනවා යංච භික්කවේ චේතේති යංච පකප්පේති යංච අනුසේති ආරම්මන මේතං හෝති විඥානස තිතියා කියන තේනවා. ඒකේ සාමාන්‍ය අදහස තමයි භික්කවේ කියන්නේ මහානනේ. යංච චේතේති යම සිතයිද චේතේති කියන්නේ සිතයිද කියන අදහස. සිතයි කියන අතර යංච යමක්, යංච කියන්නේ යමක් කියන අර්ථය. යංචේ යං යමක් ඒදින් යම පකප්පේති. පකප්පේති කියලා කියන්නේ ප්‍රකල්පණය කරයි නම්. යංච අනුසේති. යංච අනුසේති කියලා කියන්නේ අනුසේති කියලා කියන්නේ අත්නොහැර පවතිනවා කියන එකනේ. එතන ඒතං ආරම්මණං හෝති. ආරම්මණමේතං හෝති කියලා කියන්නේ එතන අරමුණක් පවතිනවා. විඥානස්ස තිතිය. විඥානස්ස කියලා කියන්නේ විඥානයගේ තිතිය කියන්නේ පැවැත්ම පිණිස කියන අර්ථය. සාමාන්‍යයෙන් මෙතන පැහැදිලි කරන්නේ මහණෙනි යමක් වනාහි සිතයිද යමක් ප්‍රකල්පණය කරයිද යමක් අනුසේති කියලා කියන්නේ අත්මහෙර පවතීද කියන අර්ථේ. ඒකම් ආරම්මණං හොති. එතන ආරම්මණයක් තේනවා කියලා කියනවා විඥානස්ස තිතිය. විඥානස්ස කියලා කියන්නේ විඥානයක නැත්නම් විඥාන කියන දැන ගැනීමනේ. දැන ගැනීමේ පැවැත්ම පිණිස පවතිනවා කියලා එතන කතා කරනවා. එතකොට චේතේති කියන්නේ සිතයි කියන කාරණේනේ. එතෙන්දී චේතේති කියන තැන එහෙනම් ප්‍රකල්පණය කරන තැන එහෙනම් අනුසේති කියලා කියන අත්නොහෙර පවතිනවා කියන අය එතන කතා කරනවා. එහෙනම් ඒ කාර එතනත් එක තියෙන කතා කරනකොට සිතයි කල්පනා කරයි අත්නොහෙර පවතී කියන කාරණාවල් අපිට කතා කරන්න වෙන්නේම පැවැත්මක් එක්කනේ. ඒ පැවැත්ම තවදුරටත් පැවැත්මක් වූ පවතිනකොට ආරම්මන හිතන්. එතකොට අරුමුණක් බවට පත් වෙනවා. ඒක විඥානස තිතිය. විඥානස තිතිය කියලා කියන්නේ මේ දැනගැනීමේ පැවැත්ම පිණිස හේතු වෙනවා. අපි සිතයි කියන තැනට එමු. අපි අර වචන ඔක්කොම ටික පොඩ්ඩකට తాවකාලිකව අමතක කරලා සිතයි කල්පනා කරයි අනු ඉරසේ අත්නොහැර පවතී කියන තැනත් එක්ක. ඒක සිතයි කියන්නේ මොකද්ද? සිතයි කියලා කියන්නේ දැන් අපේ සයින්හාසි අපිට කුළු ගන්නලා තේනවා ඉස්මතු කරන සිතයි. සිතයි කියනකොට සිතනවා කියන තැනත් එක ප්‍රකල්පණය කරනවා කියන තැනත් එක්ක කල්පනා කරනකොට සිතයි කියනකට සිතක් සිතුවිලිත් කියන තැනට යන්නේ නැතුව නැත්නම් හිතන දේ හිතන හිත නැත්නම් හිතන කෙනා හිතන කාරණය කියන තැනත් එක්ක කල්පනා කරලා බලනකොට සිතයි. සිතයි කියන තැනට අපිට නිර්වචනයක් ඉදිරිපත් කරන්න පුළුවන්ද? අපට විග්‍රහයක් ඉදිරිපත් කරන්න පුළුවන්ද? අපිට එතනට ලං වෙලා කතා කරන්න පුළුවන්කම තියෙනවද කියලා අපි බලන්න ඕන. ඒතර යම් ආකාරයකට අපි ලං වෙලා කතා කරන්න පුළුවන්කමක් තියෙනවා නම් ඒ වගේම එතෙන්දී අපිට මෙන්න මේ වගේ ප්‍රාමාණිකත්වයක් අපේ පැත්තට එනවා නම් මෙන්න මේ වගේ යම්කිසි පරිමාණයක් අපිට මේ මිනිතයක් මැනීමක් කියන තැනකට සිතයි කියන තැනට කොහෙන් හෝ අංශුමාත්‍රික හෝ අදහසක් එනවනම් සිතයි කියන වචනයට භාග්‍යතුන් වහන්සේ දීපු අර්ථය සිද්ධ වෙන්නේ නැහැ. මේ සිතයි ප්‍රකල්පණය කරයි කියන තැන අපිට බුදුරජාණන් වහන්සේ අදහස් වශයෙන් අපිට දුන්නේ කල්පනාවක් එක්ක බුද්ධ වචනයට අනුකූල වූ ඊට සමායත්ත වූ ඒ හා සමාන්තර වූ මිසක දශමයකුදු හෝ අඩු හෝ වැඩි නැති එතනත් එක කල්පනා මේ අපිට චින්තනය මෙහෙ වෙච්ච තැන සිතයි ප්‍රකල්පණය කරයි කියන තැනට අපිට මේක පරම මේක සත්‍යයක් මේක බොරුවක් නෙමෙයි. බුදුරජාණන් වහන්සේ අපට යම්සි වචනයකින් යමක් කියලා දෙනවා නම් ඒ කියන්නේ පරම සත්‍යයක්. ඒ පරම සත්‍ය බුදුරජාණන් වහන්සේ දේශනා කරන ප්‍රමාණ කරන්න බෑ කියලා. යම් ආකාරයකට සිතයි හරි කල්පනා කරයි හරි අනුසේති කියලා කියන්නේ ඒ තුල පවතී කියන අත්නොහෙර පවතී කියන වගේ තැනත් එක කතා කරනකොට අන්න එතකොට අපිට ප්‍රාමාණික බවක් එනවා. ඉතින් අර ඒ ප්‍රාමාණික බවක් ආව කියලා කියන්නේම ආරම්භන මේතන් හොටි. ඒක අරමුණක් කියන්නේ සිතක් එක්කනේ. එතකොට සිතක් මනක් එක්ක අරමුණක් කතා කරනකොට එතනම පැවැත්මක් ගැන කතා කරන විඥානස තිතිය දැනගැනීමක් එක කතා කරන්නේ. ඒතකොට මිශ්‍රිත විඥානයක් එක්ක ඇසුරු වෙච්ච විඥානයක් එක්ක කතා කරන්නේ. ඒතකොට ආරම්මනේ සති අරමුණක් යම් තැනක පිහිට ඇතිකල්ලි අරමුණක් තියනවා හෝ තියෙන නැති වෙනවා හෝ නැති එකක් ඇති වෙනවා හෝ ඇති එකක් නැති වෙනවා හෝ තිබිච්ච එකක් පවතිනවා හෝ පවතින එකක් ඉස්සරහට යනවා කියන තැන නෙවෙයි කතා කරන්නේ. ආරම්මනේ ආරම්මනේ කියන්නේ අරමුණු සති ඇති කන්නේ පතිත්තා විඥානසහෝති. එතන දැන් කතා කරනවා තස්මින් පටිච්චිතේ විඥානෙ විරුල්ලේ ආයතින් පුනබ්බවාවි නිබ්බට්ටි හොති. එතන තියෙනවා එතෙන්දි කතා කරනවා ආයත ඒ කියන්නේ යම් තැනක සිතයි නම් කල්පනා කරයි නම් එතන අරමුණක් වෙනවා. ඒ අරමුණක් වෙන තැනම ඇති තැන විඥානෙ දැනගැනීම පිහිටනවා. අරමුණු ඇති කල්ලි විඥානෙ පිහිටීමක් වෙනවා. තස්මින් පටිච්චිතේ විඥානෙ එකල්හි ඒ කියන්නේ විඥානෙ පිහිටීම කල්ලි මේ පෙරපසු කතාවක් නෙවෙයි. විරුල්ලේ ආයතින් පුනබ්බව නිබ්බත්ති හොති. ආයතින් කියන්නේ මත්ෙහි පුනබ්බව. පුනබ්බව කියන්නේ මේ ජීවිතෙන් ඊළඟ ජීවිතයට යනවා හෝ නෙවෙයි පුනර්භවය. පුනර්භවය කියන්නේ නැවත ඇතිවීම පිණිසම අබිනිබ්බත්ති විශේෂයෙන්ම විශේෂ හට ගැනීමක් එක කතා කරන්න පුළුවන්. ආයතින් මත්ෙහි පුනබ්බව නිබ්බත්ති ආයතින් ජරා ආති ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමන සුපායස සම්භවಂತಿ ඒව මේ තස්ස කේවලස දුක්ඛස්කන්ධස්ස සමුදය හොතු මෙනි මේ ආකාරයට දුක්ඛස්කන්ධයෙහි හට ගැනීම වේ කියලා. ඒතර දුක්ඛස්කන්ධ කියලා කියනකොට දුක්ඛ ස්කන්ධයක් එක කතා කරන්නේ ඒ දුක්ඛස්කන්ධය කියලා කතා කරන තැනදීම යම් තැනකට විවහාරය එක සිහිපත් කරද්දී මෙතනදී ලං කරලා කිට්ටු කරලා කතා කරන්න බැරි තැනක් එක්ක තමයි භාග්‍යවතුන් වහන්සේ හට ගැනීම පැත්ත සමුදේ පැත්තත් එක කතා කරන්නේ. ඇත්තටම මෙතනදී මේ පැහැදිලි කරන්නේ පුජ්‍යණයා මෙතනදී අදහස් ගන්න බෑ. අනිත් එක තමයි අර ඔබතුමා මතක් කරා කර්ම විඥානයක් කියලා. මෙතන අර විඥානස්ස හොති කියලා තියෙනවා මිසක කර්ම විඥානයක් කියලා එහෙම සඳහනක් වෙන්නේ නැහැ. විඥානස්ස හොති කියන දැන ගැනීමක් වෙයි කියන තැනත් එක්කයි කතා කරන්නේ. එතනට අපි අපේ පැත්තෙන් කර්මය කියලා දාගත්ත ගමන් මේ සත්‍යයක් ඉන්නවා කෙනෙක් ඉන්නවා එයා ඉන්න සත්‍යයා කර්ම රැස් කරනවා එයා සසර ගමන් කරනවා අර ඒ වගේ තැනකට යනවා. මෙතන දුක්ඛස්කන්ධස්ස සමුදය හොති කියන එක පැහැදිලි කරන්නේ. අනිත් පැත්තට නොචේ විත්තවේ චේතේති පසප්පේති කියලා අනිත් පැත්තට හිමම දුක්ඛස්කන්ධස්ස ඒ මේ දැක කියලා දුක්ඛස්කන්ධස්ස සමුදය හොති ඔය විදිහට ඔය පැත්තට නිරෝධෝ හොති කතා කරලා තියෙනෙම මාර්ග නෝනත් එක්ක සමුදය නිරෝධය කියන තැනත් එක්ක නිරෝධය සමුදයක් නිරෝධයක් එක්ක ආර්ය සත්‍ය නෝනත් එක්ක මෙතන කතා කරන්නේ. ආර්ය සත්‍ය නෝනත් එක්ක ඊතර වීමක්මයි කුළු ගන්නන්නේ. ඒ නිසා මෙතන අපි අර ව්‍යවහාරිකත්වයක් එක ගන්නකොට භාෂාත්මකව සිතයි ප්‍රකල්පණය කරයි ඊළඟට අත් නොහෙර පවතී ආදී අර්ථයක් භාෂාත්මකව දීන තියෙනවා. ඒකෙන් ප්‍රවැත්ම කුළු ගන්නවා තියෙනවා. ප්‍රවැත්මක ස්වභාවයක් ඒ කියන්නේ ප්‍රවැත්මක ස්වභාවයක් කුළු ගන්නවාට ඒක අපිට පුජ්‍යල ගෝචර වශයෙන් ගන්නවා කියන තැනින් නෙවෙයි. භාග්‍යතුන් වහන්සේ අපිට විමර්ශනය පිණිස චින්තනය පිණිස ඉදිරිපත් කරපු කාරණාත් එක තමයි එතන ඉදිරිපත් කරලා තියෙන්නේ. ඉතින් එතෙන්දී නුවණක් එක්ක ඊතර වීමක්මයි කුළු ගැනීම කරලා තියෙන්නේ. පිරුවන් සරණයි.
පිරුවන් සරණයි. අවසරයි ස්වාමීන් වහන්ස. එතන මට තව ටිකක් මේ අහන්න හිතුණා. දැන් ඔබ වහන්සේ එතන මේ ලස්සනට පැහැදිලි කළා මේක පෙරපසු නොවි කියන එක. මොකද මේ හුඟක් වෙලාවට හුඟක් අයට හිතෙනවා මේ කියන්නේ දැන් මොකක් හරි අරමුණක් ගත්තට පස්සේ එහෙම නැත්නම් සිද්ධියක් වුණාට පස්සේ ඊළඟට ඕක ගැන කල්පනා කරන එකයි මේ කතා කරන්නේ කියලා. ඒ කියන්නේ දැන් උදාහරණයක් විදිහට අපිට සද්දයක් ඇහුණාට පස්සේ එහෙම නැත්නම් රූපයක් දැක්කට පස්සේ දෙක්ක සුපමත විඤ්ඤාත කියන එකෙන් පස්සේ වෙන සිද්ධිය මේ කතා කරන්නේ කියලා. හැබැයි එතකොට අර කාලයකට අහුවෙලා අපි අර ඊට පස්සේ සිද්ධියක් දාගෙන මේ මූලික විඥානේ කර්ම විඥානයක් ඊට පස්සේ තමයි මේ ප්‍රශ්නේ තියෙන්නේ කියලා අර මොකද්ද සංකල්පයකට යනවා. ඉතින් මෙතන ඊට වඩා මම හිතන්නේ මේ මූලික දැනගැනීමම කියලා කිව්වොත් යම් කිසි ඔය සජීවීකරණයක් ප්‍රේත තැන ගැනමයි මේ කතා කරන්නේ කිව්වොත් හරිද අපේ ශාන්හංශ? පෙරවන් සරණයි.
පිරුවන් සරණයි. තර භාග්‍යතුන් වහන්සේ අපේ ජීවිත පැවැත්ම අලලා තමයි මේ කාරණාවන් මේ ශ්‍රාවකයන්ට ඉදිරිපත් කිරීම කරන්නේ. එහෙම නැත්නම් කනේ යමක් ඉස්මතු කිරීමක් කරන්න බැහැනේ. නමුත් අපි වරදවා නොගත යුතු කාරණේ තමයි භාග්‍යතුන් වහන්සේ කාලානුරූපීත්වයට අදාළවන ආකාරයේ දේශනාව කිසිසේත්ම ඉදිරිපත් කරන්නේ නැහැ. දහමේ පරම නිෂ්ඨාව, ඒ කියන්නේ ලෝකීය වශයෙන් කතා කරොත් නිවීමනේ. නිවීම එක්ක කතා කරොත් කාලයක් ඉස්මතු වුණොත්, පුජ්‍යනත්‍යයක් ඉස්මතු වුණොත් අන්න ගුණහු සමන කියන තැනට මාගන්ධී සූත්‍රයේදී භාග්‍යතුන් වහන්සේට මේ මාගන්ධී කරපු චෝදනාවම අපි බෞද්ධ කියන පදනමේ ඉඳගෙන භාග්‍යතුන් වහන්සේට අභූතයෙන් චෝදනා කිරීම පැත්තට යනවා. කාලයකට කියන්නේ ඇත්තටම භාග්‍යතුන් වහන්සේ දහමක් ඉදිරිපත් කළේ ඇයි? බුදුරජාණන් වහන්සේ මේ භාග්‍යතුන් වහන්සේ වගේ ප්‍රමාණ කළ නොහැකි මහා අනන්ත ගුණ ඇති මහා කියන්නේ වචනාතික්‍රාන්ත වෙච්ච කියන්නේ ඒ උත්තමයන් වහන්සේ උකටලිය වුණා නම් මේ වගේ පරම ගම්භීර දහමක් ලෝකයට පුළුගන්වන්න. එතකොට මේක හරි අපහසු කාරණයක් නේ. ඉතින් ඒ කාරණේදී අපි මේ පැත්තට ගත්තකින් මේ බුදුරජාණන් වහන්සේ කතා කරන්නේ අපේ මේ ජීවිත පැවැත්මක් එක කාරණයක් කියන කාරණේ. එහෙම නොතින් අපිට වරදිනවා. බුදුරජාණන් වහන්සේ ඇත්තරම බුදුරජාණන් වහන්සේ ඊතර වීමක් තමයි කුළුගන්නන්නේ. දැන් අපේ සාමිනාගේ හරි ලස්සනට කියලා දුන්න අපිට මේ සක්කාය නිරෝධය ගැන සොකීය නිරුක්තියකින් ඉදිරිපත් කරනවා කියන වචනයක් අර මේ හරි අති ප්‍රබල වාක්‍යංශයක් උදේ කාලේදී අපිට සිහිපත් කරා. ඒක සක්කාය නිරෝධයක් ගැන සොකීය නිරුක්තියකින් තමයි ඉදිරිපත් කරන්නේ කියන තැන. ඉතින් මෙතනදී අපිට වැරදිච්ච තමයි අපිට මේ භාග්‍යතුන් වහන්සේ මේ ඉන්න ජීවත් වෙන සත්‍යයේ ජීවිත ප්‍රවැත්මක් පිළිබඳව කියලා දෙනවා කියන පදනමින් ගන්න එකේ වැරද්ද තමයි මෙතනදී භාග්‍යතුන් වහන්සේ දහමක් දුන්නෙම යෝනිසෝ මනසිකාරයක් උත්පාදනය වීම. අර යෝනිසෝ මනසිකාරයක් උත්පාදනය වීමක් එක විමුක්තියම නම් උත්තම රසය, විමුක්තිය නම් හරය. ඒ අන්න එතනට කුළු ගැනීමට තමයි හිතීමක් ඉස්මතු කිරීම. අන්න එතෙන්දී අපි කුමන යම් හෝ ආකාරයේ භාෂාත්මකෝ හෝ භාෂාව ඉක්මවා ගින ව්‍යවහාරාත්මකෝ හෝ ඊතර භාෂාව ඉක්මවා ව්‍යවහාරයට ගියාට පස්සේ ව්‍යවහාරයකින් දෙන්නේ ඇත්තරම අපිට ඇත්තරම ගැළපෙන දෙයක් නෙවෙයි. ඒක කියන්නේ බුදුරජාණන් වහන්සේ දීලා තියෙනම භාග්‍යතුන් වහන්සේ දීලා තියෙනම කළ නොහැක්. ඒකයි බුද්ධ කියන අසීමාන්තික අසාමාන්‍ය භාවය කියලා කියන්නේ අපේ අපිට ලං කරලා කතා කරනවා. ඒ කියන්නේ පුජ්‍යණයට ලං කරලා කතා කරන්න වෙනවනේ. නැත්තම් මේකට යොමු වීම කියන කාරණේ වෙන්නේ නැහැ. හැබැයි ලං කරලා කතා කරාට ලං වෙන විදිහේ ව්‍යවහාරයක් නෙවෙයි බුදුරජාණන් වහන්සේ ධර්මතාවයේ ව්‍යවහාරයේ තුලින් ධර්මතාවයේ ඉස්මතු කිරීමක් කරන්නේ. ඉතින් අර එහෙමනම් ධර්මතාවයක් හැටියට හෝ මේයයි කියලා ලං වෙනවනම් එහෙම නැත්නම් ව්‍යවහාරයක් හැටියට හෝ එහෙම නැත්නම් භාෂාත්මකව හෝ මොන විදියකට ලං වීමක් වෙනවනම් අර බුදුරජාණන් වහන්සේගේ අසීමාන්තික අසාමාන්‍ය අනූපමේය වූ බුද්ධ කෘත්‍ය කියන දෙයට සාධාරණයක් වෙන්නේ නැහැ. අපි අපේ පැත්තෙන් ඒක තවත් විදියකට වෙනත් ස්වරූපයකින් අපේ විදිහකට බුද්ධ වචනයම ගැලපීමකට යනවා. ඉතින් ඒ නිසා මේක මේ කාල මෙතෙන්දී අපි භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ අකාලිකෝ කියන ගුණය ප්‍රකට වෙන්නට ඕන. හැබැයි ඒ අකාලිකෝ කියන ගුණය ධර්මයේ ගුණය ප්‍රකට වෙන්නේ ධර්මයේ ස්වාක්කාතයි කියලා කියන නම් ඒ ස්වාක්කාත බව මේ කියන්නේ ඉස්මතු වීමක් වෙනවා. නමුත් අපිට මූලික වශයෙන්ම චංකි සූත්‍රයේ හැටියට මේ කුළු ගැනන මේ ගම්බීරෝ මේ දහම ගම්බීරයි. දුද්දස දුරනුබෝත තර්කාවචර නොවන සන්ත ප්‍රනීත තැනින් තමයි මූලික වශයෙන්ම අපිට එන්න. අන්න ඒකේ දහමේ කියන්නේ ප්‍රාමාණිකත්වය සත්‍යයත් එක්ක සත්‍ය ඥානය කියන තැනත් එක්ක මේ පැත්තට ඇවිල්ලා කතා කරද්දී අන්න එතකොට තමයි මේ අකාලිකයි කියන තැනට කතා කිරීමක් කරන්න පුළුවන්කම තියෙන්නේ. ඉතින් ඊට මෙහා අපිට ඊට මෙහා අර යම් කිසි වෙන මේකයි කියලා අපිට යම් අග මාත්‍රික හෝ අදහසක් આવතින් එතෙන්දී අර මේ ප්‍රමාණ කිරීමක්ම වෙලා එදෙන ප්‍රමාණ කිරීමක් කියලා කියන්නේම බුදුරජාන් වහන්සේගේ ධර්මයේ ප්‍රමා භාග්‍යතුන් වහන්සේ යම් කිසි සත්තාවක් යම් කිසි ප්‍රස්තුතයක් යම් කිසි තේමාවක් යම් කිසි වචනයක් අපිට කුළු ගන්නනෝ නම් එතන ප්‍රමාණ කළ නොහැක්කක්මයි ඉස්මතු වෙන්න ඕන. නමුත් ඊට මෙහා අල්ප මාත්‍රික හෝ ප්‍රමාණ කිරීමක් වෙනවා නම් එතකොට එතන බුදුරජාණන් වහන්සේගේ ධර්මයේයි අපිට මේ අදහස ඉදිරිපත් කරන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. සිරුවන් සරණයි.
එහෙමයි. සයින් මහන්සේ වහන්සේ පැහැදිලි අවහන්සේ එතන තව සඳහනක් කළා. මං හිතන්නේ මේ හැම කරුණම හරි වැදගත්. ඒකයි මම මේ ආයෙ අහන්නේ. මම කැමතියි අපේ අනිත් ස්වාමීන් වහන්සේලාටත් කියන්න වෙන්න. දැන් මෙතන ඔබවහන්සේ සඳහන් කළා මේ මෙතන මේ චේතනා සූත්‍රෙදි කර්ම විඥානයක් ගැන කිසිම සඳහනක් නැහැ. එතකොට ඇයි අපි එතෙන්ට අපේ අදහසක් දාන්නේ? හනසයි ඒක දාපු ගමන් අර අපි දාගත්තු අදහසක් දාන්න යනව නේද කියන එක. ඒ වගේම මේ බහස් කියනකොට ඉතින් මට අර අපිට තව සූත්‍ර වලටත් මේක ගැළපිලා පේනවා. දැන් උදාහරණයක් විදිහට ඒ අර ಜಾති කියන එකේ නිර්වචන බුදුරජාණන් වහන්සේ පෙන්නපු පරියායන් වල අර ಜಾති සංජාති ඔක්කාන්ති ඒ කියන කරුණ ටිකක් මේ කන්දානම් පාතු බව වගේ එතෙන් කියන්නේ අර දැන් විඥාණය කියන එක ඒ පහළ වීම නැත්තම් මේක අර පංච උපාදානස්කන්ධය ගැනද? මොකද ඔතන ඊළඟට කියනානේ මේකෙන් පස්සේ අර දුක දෝමනස් ඒ ටික ඇති වෙන හැටි නේද? ඒ වගේ එතකොට මේ අර මූලික මේ සිද්ධිය ගැන නේද මේ විමසන්න දෙයක් මතු කරන්නේ අර්ථය? හැබැයි අපි දන්න එක නෙවෙයි ඒ ඊට පස්සේ හිතන කරුණක් නෙවෙයිනේ. මේ යම් කිසි අත්දැකීමක් තියනවා නම් එතනම ඒ සිද්ධියමයි මේ විස්තර කරන්නේ. නැත්නම් මේක අර විපාක විඥානයක් හරි කර්ම විඥානයක් හරි ඔහොම කතාවක් නෙවෙයි. මෙතන මේ ಜಾති කියන සිද්ධියකම බුදුරජාණන් වහන්සේ පෙන්වන්න හදන අර්ථයක් මෙතන තියනවාද මේ චේතනා කියන දැනම? ඒකයි මම ආයෙ මතක් කරන අර මූලික සිද්ධියම නේද මේ කියන්නේ. තව විදිහට කිව්වොත් අර දිට්ඨ සුතමුත විඤ්ඤාත කියන මට්ටමේම තියෙන මේ භවය සකස් වීම ලෝකයට අහු වීම නැත්නම් අර සක්කාය දිට්ඨිය යෙදීම කියන කරුණු සක්කාය පංච උපාදානස්කන්ධය දැන් මේවා අර එහෙම බලනකොට දැන් ආයේ මේකට අපේ අදහස් රිංගනවද නැත්නම් මෙතන ප්‍රධාන දේ වෙන්නේ මේකෙන් පස්සේ හිතන ටිකයි මෙතන වැරද්ද තියෙන්නේ ඔතන නෙවෙයි කියලා එහෙම ලොකු අදහසක් තියනවා සමහර වෙලාවට අහන්න ලැබෙනවා. එතකොට ඒකට නම් බහස උත්තරයක් දුන්නා මේකට ඒක පසු නොවි කියන කාලයකට අදාළ කතාවක් නෙවෙයි කියන එක. මේ ගැන අපේ අනිත් ස්වාමීන් වහන්සේලාට අදහස් ඉදිරිපත් කරන්න පුළුවන්ද? පෙරවන් සරණයි.
පෙරවන් සරණයි මහත්තයා. ආචාර්ය උපාධ්‍යන් වහන්සේලාට නමස්කාර වේවා. වැඩ සිටින ගෞරවනීය ස්වාමීන් වහන්සේලා මේ අවසරයි. ඇත්තටම මහත්තයා මේ දැන් ඔතන ඔය ඔකලගේ මහත්තයට ඇතිවෙච්ච දෙවෙනි ප්‍රශ්නෙට උනත් මුල මේ දැන් මේ මහත්තය ප්‍රශ්න ඉදිරිපත් කරපු තැනකම යනකෝ දෙන්නේ නැත්නම් අපිට ප්‍රශ්න තේරුම් ගන්න බෑනේ. මහත්තය ප්‍රශ්න ඉදිරිපත් කරේ භාෂාව ව්‍යවහාරය කියන තැනින් තමයි ප්‍රශ්න ඉදිරිපත් කරේ. ඊට පස්සේ ප්‍රශ්නේ අපිට ඉදිරිපත් කරේ සිංහල භාෂාවෙන්. එතකොට අපේ ස්වාමීන් වහන්සේ පිළිතුරු දුන්නේ චේතනා සූත්‍රය ඇසුරෙන් පාලි එක්ක බුද්ධ භාෂිකයක්. එතකොට ඊළඟට ආයේ කොගලගේ මහත්තයාගේ ප්‍රශ්නේ යොමු වුණේ අර මේ කර්ම විඥානය හරි මොකක්කෝ ඒ සිංහල අනුවර්තනයකින් අර කියන නිරුක්තියකින් දරාගත්ත දෙයක් එක්ක. එතකොට මේ මම මේ කියන ටිකෙන්ම අටගන්නේ නැති මොකද්ද කියන්න හදන්නේ කියන එක. මේ එතකොට දැන් මේ චේතනා සූත්‍රය කියන එක දැන් අපිට දැන් අපි ගිය සතිය සාකච්ඡාවේ ප්‍රධාන වශයෙන් අර ඇවිච්ච ප්‍රශ්නෙත් එක්ක මේ සාකච්ඡා කරන්නට යෙදුණා. මේ කියන්නේ දරා ගන්න අහන්න ඕනේ දරා ගන්න ඕනේ සහ ඒ බුද්ධ භාෂිතය ඒක මේ පාලි විවහාරයේ ඒ භාෂාවනේ ඒ විදිහටම දරා ගන්න ඕනේ. එතකොට දැන් ඒක අපේ සොකිය නිරුක්තියට අරගෙන කියන්නේ අපි සිංහලෙන් හිතන සිංහලෙන් කතා කරන විදිහට අපේ අර්ථයකට අරගෙන අපි ඉදිරිපත් කරපුවාම අපේ දෙයක්ම ඒකාන්තයෙන් යන්නේ අපි ගත්ත විදිහටම ඒකාන්තයෙන්ම ඉදිරිපත් කරන්නේ. එතකොට දැන් මට මේ චේතනා සූත්‍රයේ මේ හැටි පුත්තේම පොතක් මුකුත් නැහැ. නමුත් අපි ස්වාමිනා සිදිරිපත් කරපු ඒ පාඩෙන් තේරුණානේ ඒක ආරි සත්‍ය කොළු ගන්නන එකක් කියන්නේ. එතකොට දැන් ඊයේ ස්වාමිනාහසේ කරපු දේශනාවේ අර මට මතක හිටිට සංකප්පන කියලා සූත්‍රයක මේ ඒක ලස්සට විග්‍රහ කරානේ මේ මොකක්ද මේ අපරිමාණ වන්නාය අපරිමාණ ව්‍යංජන අපරිමාණ ওই විදිහට ප්‍රමාණ කරන්න බෑ කියලා. ඒ කියන්නේ ආර්ය සත්‍යය උඩ දැන් ඊයේ දේශනාවේ හැරි පෙරද කරපු දේශනාවක හැරි මට මතකයි දැන් අර ඇස්පියවර උපමාවට අරගෙන කරපු දේශනාවක අර සියලු ධර්මයන් මේ චතුරාර්ය සත්‍ය තුල කතා කරන්න පුළුවන් කියන විග්‍රහය ඉදිරිපත් කළා. එතකොට චතුරාර්ය සත්‍ය ධර්මයේ මෙහෙම ප්‍රමාණ කරන්න බැයි නම් මේ විදිහට අපි සම්පූර්ණ මේ ඕක ප්‍රමාණ කරලා ඉදිරිපත් කරන්න හදනවා අපේ භාෂාවට ගත්තා. ඒකයි අපිට තීරිච්ච දෙයක් අපි අහන්නේ. නමුත් දැන් ඔන්න අපි හිතමුකෝ දැන් ඔය චේතනා සූත්‍රය වගේක් ඒ වගේ ස්වාමින්වහන්සේ අද අත දක්වපු එකේ මතකෙන් විතරයි මම මේ කතා කරන්නේ. මට සූත්‍රය මතක නෑ. ඒකේ දැන් චතුරාර්ය සත්‍ය කුළු ගන්නවද නම් හදන්නේ. එතකොට චතුරාර්ය සත්‍ය කියලා කියන්නේ අර විදිහට අපිට අපේ කෝණකින් අපේ ජීවිතයෙන් අපේ කාලයකට හෝ මොකක් හෝ මොන හෝ දෙයකට ප්‍රමාණ කරලා කියන්න බැරි එක. විග්‍රහාත්මක ඉදිරිපත් කරන්න බැරි එකටයි ප්‍රමාණ කරන්න බෑ කියන්නේ. එතකොට අපිට ප්‍රශ්නයක් පැනනදිනවා නම් ඒක විග්‍රහයත් එක්ක ප්‍රමාණ කරන්න පුළුවන් බවක් යෙදෙනවා. එතකොට ඒ විග්‍රහයත් එක්ක ප්‍රමාණ කරන්න බැරි බවක් යෙදෙන්නේ මේ පාලි භාෂාව භාෂාවක් විදිහට අන්න ඒ විවහාරයත් එක්ක කතා කරපුවාම. එතකොට ඒ ඉන්නත් මහත්තයාගේ ලාල් මහත්තයා ඉදිරිපත් කරපු ප්‍රශ්නේ භාෂාව සහ විවහාරය කියන තැනයි. එතකොට අපේ ස්වාමීන් වහන්සේත් ඒ ලස්සනට පාළි විග්‍රහය කරා. එතකොට බලන්න දැන් අපි සිංහල භාෂාවෙන් දරා ගන්න ගිහිල්ලා, ඒ කියන්නේ මේ මට වුණත් ඇත්තටම සිංහ දැන් මේ කියපු මහත්ය කියපු ප්‍රශ්න ටිකයි ස්වාමීන් වහන්සේ කියපු ටිකයි සිංහල ටික අර්ථ ගැන්වුණා. හැබැයි ඒ අර්ථ ගැන්වීම ඊතර වීමකට යමක් වුණේ නැහැ. නමුත් අපි කල්යාණ මිත්‍ර ඇසුරෙන් මේක සිංහල භාෂාවෙන් අපේ සොපිය නිරුක්තියෙන් අපි මේක මේ වචනවල අර්ථ මොකද්ද කියලා අර ප්‍රශ්න කරමින් අහලා දරාගත් ගැනීමක් කළ යුතුයි. හැබැයි මතක තියාගන්න ඕනේ අපි දරා ගන්න ඕනේ චේතනා සූත්‍රය කිව්වම ඔය විදිහේ සිංහල අර්ථාන්ත භාවය නෙමෙයි. ඒක මේ අපි හිතමුකෝ එක ස්වාමින්වහන්සේනමක් ඒ ස්වාමින්වහන්සේ ගත්ත විදිහට අර්ථ නිරූපණය කරන්නේ. වෙන ස්වාමින්වහන්සේනමක් ඒ ස්වාමින්වහන්සේ ගත්ත විදිහටයි අදහස ඉදිරිපත් කරන්නේ. නමුත් බුද්ධ භාෂිතයේ කියන එක තුළ ඉඳලායි අපි මේක කතා කරන්න ඕනේ. ඒක ඒ සූත්‍රය පිළිබඳ මේකක් තියෙනවා. ඊළඟ එක තමයි දැන් අපිට ඔය ප්‍රශ්නට පිළිතුරක් දෙන්න දැන් අපි මේ විදිහේ ගොඩාක් ප්‍රශ්න පැනනගිලා ඕකත් එක්ක අපි ඒ කාන්තෙන් මොකට පිළිතුරක් දෙන්න හදන්නේ එක්ක නිරීක්ෂණය කරලා එක්ක මඤ්ඤණාට නිරීක්ෂකයෙකුත් ඉන්නවා එක්ක මඤ්ඤණා කරන කෙනෙකුත් ඉන්නවා. අපිට අනුගතය කියන කාරණාව ඕන වෙන්නේ ඔන්නකෙන්. දැන් කල්යාණ මිත්‍රයා අනුගතේම කියන කාරණාව කතා කරනවානේ. එතකොට බලන්න දැන් මේකේ අපේ මඤ්ඤණාවකින් තොරව ප්‍රශ්න ඉදිරිපත් කරන්න ඒ කියන්නේ අපි මේ සම්පූර්ණයෙන් මේ මගේ දෙයක් ඉදිරිපත් වෙන්නේ දැන් ප්‍රස්තාර සුත්තේ කියන එක වෙනම තියනවා. ඒ පින්වත් මහත්තයා පාලි නොදන්නවා නෙමෙයි මුතේ මහත්තයාට අපි හිතමුක ඒක මෙන්න මෙතනදී මේ වචනේ අර්ථයේ මෙතන කොහොමද දෙන්නේ. මම දැන් ඒක මමත් මගේ පාලි දැනුම ගොඩක් දුර්වලයි. නමුත් අපි ඒක නොදන්න නිසාම අපි දැනගන්න ඕනේ මේ වචනේ මෙතෙන් යොදන්නේ ස්වාමීන් වහන්සේ එහෙම නැත්නම් මහත්තයා මෙන්න මේ වචනේ අන්න ඒ විදිහට ආවනම් ඒකේ තියෙන අර සුතේට ඉඩක් සුතේ නිරහපු දේ දරා ගැනීම පිරිසිදු දරා ගැනීම පිණිස නිකවුල් භාවය. හැබැයි දැන් අපි හිතමුකෝ මේ වගේ සූත්‍ර පාඩයක් අරගෙන විවහාරයේ භාෂාව කියන එක දැන් පාලි භාෂාව ඊළඟට ඒ විමුක්තිකාමී සමාජයක විවහාරය. එතකොට අපි මේක ඉදිරිපත් කරොත් ඇත්තටම පරිවර්තන කියලා අපි ඉදිරිපත් කරන්නේ සිංහලෙන් තියෙන කවුරු ඉදිරිපත් කරලා තිබ්බත් ඒ ස්වාමීන් වහන්සේලා ගත්ත විදියට ඒ කවුරුත් වැරදි කියන්න බෑ අපිට. එයාලා ගත්ත විදිය දේශනාව බුද්ධ පරියාය ඒ අය ඒ කෝණින් ශෝකී නිරුක්තියට ගත්ත විදියටයි අපි ඉදිරිපත් කරන්නේ. නමුත් ඒකයි මෙතන මේ බුද්ධ භාෂිතයේ මේ භාෂාව මේ විදිහටම දරාගැනීම දැන් මම හිතන්නේ අද උදේ මේ ඔය ගැන සාකච්ඡා වුණා කියලා අපි ස්වාමීන් වහන්සේ විග්‍රහ කරා. මම හිතන්නේ මේ භාෂාව ඒ සම්බන්ධව කියන්නේ නැති ඒක නිසා මේ චතුරාර්ය සත්‍ය ධර්මයේ කුල ගන්නන්ද නම් අන්තිමටම චේතනා සූත්‍රය හදන්නේ. එතකොට දුක කියන එකේ නිර්වචනය අපි ස්වාමීන් වහන්සේ මට මතකයි තියෙන 223 ක්ෂේත්‍ර වගේ සාකච්ඡාවල කිව්වා දුක කියන එකේ අර්ථ නොපිහිටන බව. නොපිහිටීම වගේ අදහස දෙනවා. අපි කොහොමද පිහිටන්නේ නැතුව මේකක්වත් කතා කරන්නේ? එතකොට පිහිටන්නේ නැති බව කියෙදෙන්නකම් ඒ පිහිට ඒක ඒ වගේ සිදුවීමකට අපි අනුගත වීම ඇරෙන්න වෙන මොනවද කරන්නේ? ඒක නිසා මෙතන මේ මහත්යා අහපු ප්‍රශ්නෙට භාෂාව දැන් මේ මහත්යා චේතනා සූත්‍රය අරගෙන සිංහලෙන් ඒ මට හිතුනේ මේ ප්‍රශ්නේ අහගෙන ඉන්නකොට මට ස්වාමීන් වහන්සේගේ අවවාදන අනුශාසන යටතේ සහ ඒ අහපු ප්‍රශ්නේ ඔක්කොමත් එක්ක මට හිතිච්ච කාරණාව තමයි ඇත්තටම මේක අපේ ස්වකීය භාෂාවෙන් කතා කරන්න යන එකේ අවුලක් වගේ එකක්. ඊළඟට මේ පාලි භාෂාව පිළිබඳව අපි මේ ඒක ඒ විදිහටම කතාව යෙදුනොත් අන්න දැන් අපි හැමෝටම කල්යාණ මිත්‍රෙක් ඇසුරේ ප්‍රගුණ කරන්න ඕන ගොඩාක් පැති විවර වෙනවා. පෙරවස් සරණයි.
පෙරවස් සරණයි. බොහොමකින් ආයනහස අපේ රපනසාර සංහන්සිට යමක් එකතු කරන්න කියලා අපේ ආයනහස
අපේ කල්යාණ මිත්‍ර අවසරයි අලෝවේ අනුමදස්සි ස්වාමීන් නමස්කාර වේවා. ඒ වගේම අපේ ස්වාමීන් වහන්සේලා අවසරයි. ඇත්තටම මේ අපි ස්වාමීන් වහන්සේලා අහපු ප්‍රශ්නෙට සිතා මැනවින් මේ දේශනා කළා පැහැදිලි කළා. ඇත්තටම මේ අහපු ප්‍රශ්නෙත් එක්ක මේ චේතනා සූත්‍රය මම පොඩ්ඩක් බැලුවා. මම මීට කලින් බලලා තිබ්බෙත් නැහැ. මේ ඒකේ ඇත්තටම දැන් තියෙන යංච වික්කවේ චේතේති යංච පකප්පේති යංච අනුස්සේති ආරම්මණම් මේතං ඕති විඤ්ඤාණස්ස සිටි ආරම්මනේ සතිපත්ති තස්මි කතිත විඤ්ඤාණ අපි සයින්ස් මුලින් මතක් කළා. දැන් එතනදි පෙන්වන්නේ සූත්‍රයේ මේ මහණෙනි විසුන්ට ඉදිරිපත් කරන්නේ මහණෙනි යමක් සිතයිද කල්පනා කරයිද ඒක විඤ්ඤාණයේ පැවැත්මටම අරමුණක්. අරමුණ ඇති කල්ලි විඤ්ඤාණයේ පිහිටීමක් තියෙනවා. ඒ වගේම ඒක පුනර්භවයට නැත්නම් හට ගැනීමට හේතු වෙන ඒක ජාති ජරා මරණ කියන මේ කරුණු හට ගන්නවා කියලා. දැන් ඇත්තටම දැන් අපි සයින්වසලේ ගැන පැහැදිලි කළා. මේ ඇත්තටම දැන් තම තමන් අපි කවුරුත් හිතලා බැලුවොත් එහෙම දැන් අපි හිතනෝනේ. අපි හිතනකොට දැන් අපිට අරමුණකින් තොරව හිතීමක් කවදාකවත් තියනවද? අපි හිතනකොට කවදාකවත් අරමුණකින් තොරව යම් දෙයක් ගැන අපි හිතන්නේ? යම් දෙයක් නැතුව අපි හිතීමක් කවදාකවත් නැහැනේ. ඉතින් එතකොට දැන් එතනම යම් දෙයක් කියනකොට ඒ දැනගැනීම විඥානය ඒ ඔක්කොම ඇති වෙලා ඉවරයි. එතකොට දැන් අපි මොන ආකාරයෙන් හිතන්නේ කියත් ඒ කියන්නේ දැන් අපි ධර්මයේ පැත්තෙන් හරි හිතන්නේ කියත් මොන ආකාරයෙන් අපි දැන් හිතන්නේ කියත් ඒ කියන්නේ අපි තේරුම් ගන්න කියත් ඒත් එහෙනම් ඒ වීම වෙලා තියෙන්නේ අරමුණක් එක්කනේ. අරමුණක් එක්ක යම් කල්පනාවක් එක්ක ඒ කියන්නේ එතකොට දැන් අරමුණකින් තොරව හිතීමක් කවදාකවත් වෙලා නැහැ. අපි මොන විදිහට කරන්න ගියත් ඒ විදිහම. ඉතින් ඒකම දැන් අපිට එතනත් පැහැදිලි වෙනවා. තම තමන් අපි දැන් විමසලා බැලුවොත් එහෙම අපිට එතකොට මේ සමන්ට කරන්න පුළුවන් කාරණයක් නෙවෙයි කියන එක. ඒ කියන්නේ තමන්ට තේරුම් ගන්න හරි තමන්ට අවබෝධ කරන්න හරි පුළුවන් කාරණයක් නෙවෙයි. ඒකාන්තයෙන්ම මේ සක්කාය නිරෝධ ප්‍රතිපදා ධර්මදේශනා ආයනාසයට අනුගත වෙන්න ඕනේ කියන එක. කියන්නේ උනාසයක කටයුතු කරන්න ඕනේ කියන එක. තමන්ගේ පැත්තෙන් කුමන කාරණයකටවත් ඉඩක් නැහැ කියන එක.
එරුවන් සරණයි. බොහොම පිං අපේ ස්වාමීන් ලාල් මහත්මයා ඒකේ කව විනසන්න තියනවාද? එරුවන් සරණයි.
මම කෝල් එකක් ගන්නවා.
තිරුවන් සරණයි ස්වාමීන් වහන්ස. හුඟක් කරුණු අවබෝධ කළා. මම ඊගෙන තවත් මේක සාකච්ඡාවේ රෙකෝඩින් අපව බලලා මම හිතන්නේ මම තව දියුණු වෙ යුතුයි කියලා. තිරුවන් සරණයි ස්වාමීන් වහන්ස ගොඩක් අප්‍රමාණ පිං.
තිරුවන් සරණයි. අපේ සුමිත් මහත්මයා ගැටළු ඉදිරිපත් කරන්න.
ස්වාමීන් වහන්සේලාගෙන් තිරුවන් සරණයි අපේ රවිත් මහත්මයාට සියලුම ශ්‍රාවක පිරිසට. මම හිතන්නේ ස්වාමීන් වහන්සේලා ලස්සන තරකට මේ සාකච්ඡාව අරගෙන ආවා. විශේෂයෙන් අපේ සෞරණ ඥානවීමල ස්වාමීන් වහන්සේ තන කිස්මතු කරා යම් අල්ප මාත්‍රයක තරම්වත් වචනයක් අර්ථයක් ව්‍යවහාරයක් කිදින්න බැහැ කියන දැනට ආවා. ඊට පස්සේ අපි රවි මාත්මා ඉදිරිපත් කළා මේ ලස්සන කාරණයක් දිට්ඨ මුත සුත මුත විඤ්ඤාත කියති. එතකොට අපි ඇසීම කරන කාරණය ගැන කතා කරා මේ අපේ රවි මාත්මේ. එතකොට දැන් අපි මේ ප්‍රායෝගික ජීවිතයේ සත්‍යවාදීව හිතුවොත් ඇත්තටම මේ ප්‍රායෝගික ලෝකයේ වෙන සිද්ධිත්වයක හිතුවොත් සුත කියන කාරණාව අපි උදාහරණයක් ලෙස ඇසීම කියන කාරණාව. එතකොට දැන් අපි කන්නට ශබ්දයක් ඇහෙන මොහොතේදී ඇසීමක් වෙනවනේ. එතකොට ශබ්දය මොකද්ද කියන එකක් නෙමෙයි ඇසීමක් කියන කාරණාව. එතකොට අපි ඇසීම කියන කාරණාවට අපිට ව්‍යවහාරයක් ලැබෙනවා. ඇසීම කියන කාරණාවට ව්‍යවහාරයක් ලැබෙනවා අවස්ථා සම්බන්ධයක් ඇයි. අපිට යම්කිසි ව්‍යවහාරයක් ලැබෙනවා අවස්ථා සම්බන්ධයක් ඇහිලා. මම කතා කරන්නේ ඇසීම කියන කාරණේ කතායි. තොලමර දිත්තට සුතමුත විඤ්ඤාත කියන කාරණාවත් එක්ක ඇසීම ඇසීමක් පමණයි කියලා එහෙම හික්මෙලට හිතට ගහයොත් ඇසීම කියන කාරණාව වෙනවා ප්‍රකට වෙනවා. ඇසීම කියන කාරණා සත්‍ය මොකද්ද කියන එක නෙමෙයි ඇසීම කියන කාරණා සිද්ධ වෙනවා ලෝකේ. දැන් අපි ලෝකෙන් ඉක්මවන්නනේ හදන්නේ ලෝකේ අභිභවා යන්න නේද ලෝකෝත්තර පැත්තට යමෙන්නනේ හදන්නේ. එතකොට ඇසීම කියන කාරණාවට අර්ථයක් ඇදිලා ඇසීම කියන කාරණාවට අවස්ථා සම්බන්ධයක් ඇදිලා මෙන්න මේ එතෙන්දී අපි ආපහු ලෝකෙට අහුවෙලා ඇසීම කියන වෙලාවදී අපි ලෝකෙට අහුවෙලා ව්‍යවහාරයක් වශයෙන් අවස්ථා සම්බන්ධයක් වශයෙන් මෙන්න මේක මේකත් ඉක්මවන්න බෑ. එතකොට මෙන්න මේක ඉක්මවන ප්‍රතිපදාවකට අපි කල්‍යාණ මිත්‍යන් ආංශයේට යොමු වෙමින් අපි ඒ සද්දස්මේ සද්දම ශ්‍රවණයට අනුගත වෙමින් අපි කොහොමද මේක ඉක්මවන්න උත්සාහ කරන්න කියන තැනට මම ධර්මෝසයනාස්සකින් තව විග්‍රහයක් බලාපොරොත්තු වෙනවා. ධර්ම සරණයි.
දැන් මම හිතන්නේ බොහොම හොඳ තැනක් මතු කළේ. මොකද අපේ සයින්හංශ මේ දැන් හුඟක් වෙලාවට අදහසක් තියෙනවා මේ සුතේ සුතමත්තං කියවන් ඇසීම ඇසීමක් පමණයි කියලා. ඇසීමෙන් නැත්තුවනම් හරි කියලා. එතකොට එතන එක පැත්තකින් අර සමන්ත කරන්න දෙයක් තියෙනවා. අනිත් පැත්තෙන් සුමිත් මහත්තයා මතු කළා වගේ එතනම අර්ථයක් අරගෙන. අපි මෙච්චර වෙලා කතා කරපු අර භාෂාර්ථේ අරගෙන නේද? මේ මෙන්න මේකත් මුල් කරගෙන මේ ඇසීමක් කියනකොටම නිර්වචනයක් දාලා ඒකෙම නිර්වචනේ යෙදිලා. ඉතින් මේ බුදුරජාණන් වහන්සේ මතු කරන අර්ථය කොහොම නිර්වචනයක් එන එකක් නෙවෙයිනේ. ඒකට අපේ දෙයක් වෙලානේ. ඇසීමක් කියනකොට ඇසීමට අපිට අර්ථයක් තියෙනවා. මේකත් සම්බන්ධ කරලා අපේ ස්වාමීන් වහන්සේලා අවසරයි පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් ද? අවසරයි ස්වාමීන් වහන්ස. පෙරවන් සරණයි.
පෙරවන් සරණයි මහත්තයා. ඇත්තට මේ සුමිත් මහත්තයා ප්‍රශ්නත් හොඳයි. මේ අපි හිතමු මෙහෙම දැන් මේ මහත්තයාගේ ඇසීම කියන කාරණාව මුල් කරගෙන එතකොට දැන් හරි ඇහුණ දෙයක් නෙමේ ඇහිච්ච කෙනාත් ඇතුළු ඇසීම කියන කාරණාව අපිට අපේ ජීවිතයෙන් ලං වෙලා විග්‍රහයක් වෙන්න පුළුවන් වේද කියන කාරණාව තියෙනවා. ඒ කියන්නේ ඒකට විග්‍රහයක් ඒකට ලං වෙලා ඒක තුළ අපිට පැහැදිලි කිරීමක් එහෙම මේක තියෙනවද නැද්ද කියලා හරි මොනවා හරි විග්‍රහයක් අපිට දෙන්න පුළුවන් වෙයිද ඇසීම කියන කාරණාව. එළ ඇසුම දේ උමුල් කරගෙන ඇති වෙච්ච ප්‍රයාස නෙවෙයි ඇසීම කියන කාරණාව. එතකොට මේ දැන් අපිට ජීවිත උදාහරණයකින් නම් බුදුරජාණන් වහන්සේ ධර්මයේ කියන්නේ අපේ ජීවිතයෙන් කියන එකක් එක් මුල් කරගෙන නම් ධර්මයේ කියන්නේ. එහෙනම් අපිට කියන්න පුළුවන් ඉන්න ඕනේ මේක. අපේ ජීවිතයෙන් එහෙම දෙයක් මුල් කරගෙන දකින්න දෙයක්. අපේ මේ භාෂාවෙන් මේ අපිට අපි දැන් විවාහාරයේ එක්කනේ කතා කරන්නේ මේ ධර්මයේ. එතකොට ඒ තියෙන භාෂාවෙන් කතා කරාට ඒකයි මේකේ පද ව්‍යංජන බලන්න කියන්නේ. ඒක ඒ ආකාරයෙන්ම මතක තියාගන්න වෙන්නේ, අර්ථ විග්‍රහ කරගන්න වෙන්නේ, කල්යමිත්‍රේ අනුපත වෙලා ඒ ස්වභාවයෙන් මතු කරන්න යන්නේ ඒක. ඒ ඇසීම කියන කාරණාව මොනෑම් හෝ විදිහකට අපේ ජීවිත අත්දැකීමකින් ඒකට අපිට ලං වෙලා අපේ මේ අපිට අර්ථකථනයක් දෙන්න පුළුවන් වෙයිද කියන කාරණාව ඉස්සෙල්ල තේරුම් ගන්න ඕනේ. එතනින් එහාට තමයි මේකේ අපිට මේ අපේ මේ ධර්මයට නැඹුරු හෝ කල්යන මිත්‍රනසර අනුගත වීම කියන කාරණාව තියෙන. දැන් එහෙම අපිට හැබැයි මේක බොරුවක් කියන්න පුළුවන් දැසීම කියන එක නැද්ද දැන් අපිට එහෙම වුණා. දැන් ඒකට විග්‍රහ දෙන්න බෑ. කොයම් විදිහකටත් අපිට ලං වෙලා එකතු වෙලා විග්‍රහ දෙන්න බෑනේ. හැබැයි අපිට ඒකට ඒක බොරුයි කියන්න පුළුවන්. දැසීමක් නැද්ද එතකොට? නැහැ ඇහුනේ මොකක්ද? දැන් මේක මම මේ කතා කරන්නේ කටිට ඇහෙනවනේ නේද? ඇහුනේ නැද්ද ඒක? එහෙමද නැද්ද කියන්නේ? කියනවා කියන්න පුළුවන්. විග්‍රහ දෙන්න පුළුවන්. කියන කාරණාව. එතකොට ඔහොම වෙනකොට දැන් මගේ ජීවිතෙන් මම කියන කෙනාගේ කොහොමද මේකට මම ලං වෙලා අල්ලගෙන මොකක් මොන විග්‍රහයක්ද දෙන්න පුළුවන්? මොකට ලං වෙලා අල්ලගෙන ත විග්‍රහය දෙන්න පුළුවන් ඇසීම කියන කාරණාවට. එතකොට අන්න ඔතනම දැන් අපිට එහෙම විග්‍රහයක් දෙන්න බැරි වෙච්ච තැන, එහෙම නැත්නම් ඒක බොරුයි කියන්න බැරි වෙච්ච තැන, දැන් මේ ඇහිච්ච දෙයක් එක්කනේ අපි මේ යොමු වෙන්නේ. එතකොට අපිට ඔය ටික ඇහුනේ කල්යාණ මිත්‍රයන් වහන්සේ නමකින් නම් බුදුරජාණන් වහන්සේගෙන් නම් ඒ ධර්ම විනයෙන් ඇහිච්ච එකක් නම් එතකොට අපි ඒකට අනුගත වීමනේ වෙන්න ඕනේ. එතකොට දැන් අපි ඒකට අනුගත වීම කියලා කියන්නේම දැන් අපේ ලෝකයේ මෙහි මේ නම් වූ ලෝකයෙන් අපිට විග්‍රහ දෙන්න බැරි වෙච්ච තැන අපි මෙතනින් ඉක්ම වෙන්න ඕනේද නැද්ද ලෝකෙන්? එතකොට මෙතනින් ඉක්ම වීමෙන් පස්සෙත් ආයි මේ ලෝකේව කතා කරන්න පුළුවන් වෙයිද? දැන් අර කලින් ප්‍රශ්නෙට උනත් එතනින් ගන්න පුළුවන්. මේ ලෝකේට ලෝකයෙන් අපි මේ ලෝකයට ගැලපෙන විදිහට අපේ සොකී නිර්ුක්තියට අරගෙන ඔන්න ওই විදිහ අපිට ලංවීමක් වෙන්න බැරි. හැබැයි බොරුවකුත් නොවන විග්‍රහයක් බුදු කෙනෙක් කල්යාණ මිත්‍රන් හස නමකින් හෝ ඇහුනොත් බුදු කෙනෙක්ගේ විග්‍රහය, දැන් අපි ඒකට ලං වෙන්නේ නැතුව, ලං වෙන්න විදිහකුත් නැතුව, හැබැයි බොරුවකුත් නොවේ නම් දැන් අපිට මේ අපි කොහොමද ඒකේ කල්යාණ මිත්‍යා ඒ කියන කාරණේට අනුගත වීමක් කියන කාරණාව ඒක හොයන්නේ කියන කෙනා ඒ කියන කාරණාවත් එක්ක අනුගත වීම කියන කාරණාවනේ අපිට දැන් යෙදෙන්න ඕනේ. හරිනම් හරි විදියට සත්‍යවාදී වෙනවනේ. දැන් මොනියම් හෝ විදියකට හැබැයි දැන් අපිට මේක තවත් හොයනවා. තවත් දෙන්න පුළුවන්ද කියලා බලනවා. ඒ කොහොම බලලා හරි කමන්නේ. එහෙම බැලුවට පස්සේ අපිට සත්‍යවාදීවම තේරෙනවා මේකට අර්ථයක් ලං වෙලා අල්ලගෙන දෙන්න බෑ කියන්නේ. එතකොට ඒකම තමයි අපි ඉන්න ලෝකෙින් ඉක්ම වෙලා, කියන්නේ අපි මේ මම කියලා ගත්ත තැනක් හෝ මෙතන ඇහිච්ච මම හෝ මොකක් හෝ විදිහකට අපි මෙතන දිවිච්ච එදීමින් අපි ඉක්ම වෙන්නේ නැතුව එහෙම කල්යන මිත්‍රයට අසුගත වීම කියන කාරණාව සිද්ධ වෙන්නේ ඔන්න ඔතන ඔය සිද්ධ වෙන ඔය ඇහෙනදී ඔය විදිහට ඔය විදිහ දර්ශනයකුත් එක තමයි ඉක්ම වෙන්නේ කියන කාරණාව තමයි. එතකොට තමයි දැන් අපි එතන ඉක්ම වුණාට පස්සේ දැන් ආයේ ඒ කල්යන මිත්‍රයා හෝ බුදුරජාණන් වහන්සේ කියන කාරණාවත් එකයි ඊට පස්සේ අනුගත වීම තියෙනවා. හැබැයි ඒ අනුගත වීම තියෙන්නේ මට ඕන විදිහට නෙමෙයි ඊට පස්සේ. දැන් මට කරන්න බැරි නිසානේ මේ වැඩේ වෙන්නේ. මට කරන්න පුළුවන් නම් ඇසීමට නිර්වචනයක් දෙන්න පුළුවන්. විග්‍රහය ප්‍රමාණ කරන්න පුළුවන් දුන්නොත් එහෙනම්. දෙන්න බෑ ඇත්තටම. මේක ප්‍රමාණ කරන්න බෑ කියලා කියන්න දෙයක් නැහැ. ඒක ප්‍රමාණ කරන්න බෑ ඇත්තට. දැන් අපි මොනෑම් හෝ විදිහකට මට ගලප ගන්න ප්‍රමාණ කරන්නමයි හදන්නේ. ඒක නිසා මේ මතක තියාගන්න ඕනේ දැන් මේ කාරණාවේ මහත්ය ආපු තැනින්ම පිලිසුරන ඔන්න දැන් ඔය විග්‍රහය දෙන්න බැයි නම් අපේ දර්ශනේ හිම් පිටින්ම කල්යාණ මිත්‍යාට අනුගත වීම කියන කාරණාව තමයි. ඒක බලෙන් කරලා දැන් මං අනුගත වෙන්න ඕනේ කියන එක නෙමෙයි. අන්න ඒ කාලේ සිද්ධ වුණේ ඒ භාෂා විවහාරයෙන් ඔය වගේ දෙයක් කියනකොට එයාගේ මේකයි ඇත්ත කියලා ලැබගන්නේ නැති ස්වභාවයත් එක්ක අන්න එයා කල්යාණ මිත්‍යාට අනුගත වීම කියන කාරණාව තමයි ඒ ඇහිඳ සමනෝරු ඇත්තයි කියන්නේ එක කිදිලානේ තියෙන්නේ. එයා අනිත් එක එයාගේ ස්වභාවය තමයි එයා. එයාට දැන් එයාගේ ලෝකේ නිරෝචනයකුත් දෙන්න බැයි නම් මේක බොරුවකුත් නෙමෙයි. අන්න සත්‍යයක් කියන කාරණාවට නෙමෙයි. අන්න සත්‍යක ස්වභාවය. දැන් එයා දැන් එතනින් පස්සේ මෙහෙවන්නේ කවුද අපි? දැන් මම මට ඕන විදිහට මම මෙහෙවෙනවා. එතකොට ආපෝ ප්‍රමාණක ලාභෝ මමම කාර්යයක් කරන්න හදන. මම මගේ ලෝකෙම ආයෙත් අල්ලගෙන ලංගෙන්න හරියට. එතකොට එතනින් ඉහාට අපේ සම්පූර්ණයෙන්ම දැන් අපිට කල්යාණ මිත්‍යා මත කියන කාරණාව තියෙන අන්නතර දැන් අපිට සකල මේ ඉඳන් භක්මචරය මේ භක්මචරයව දැන් තියෙන්නේ කවුරු මතද ඊට පස්සේ අපිට ඔන්න ඔය කාරණාව නිරවුල් කර ගැනීම කියන කාරණාව තමයි මේකේ ඕකනේ මේ වචනෙට මෙහෙම කතා කරාට ඔතනම තමයි අවුල තියෙන්නේ ඕකම තමයි අපිට කරගන්නේ ඒක බලෙන් කරන්න පුළුවන් එක්කුත් නෙවෙයි නමුත් අපිට බලෙන් උනා හිත හිත ජීවිත අධ්‍යක්ීම් වලින් කල්යාණ මිත්‍යානාශනමක් කියන්නේ ඔන්න ඔය හිතීම මතුවෙන්නේ ඔය හිතේ මේ අපිට නිරුක්තල වුණාම අපිට ඒ දර්ශනවාදී චින්තනයකට ඉඩක් තියෙනවා. හැබැයි ඒක මේ බුදුරජාණන් වහන්සේගේ ඊතර වීම කියන කාරණාව නෙවෙයි ජීවිත උදාහරණකින් යමක් කරලා යන මිත්‍යන් වහන්සේ විතර කියනවා එකේක උපමා උපමේ අරගෙන ඔන්න ඔය දර්ශනය ඇති වෙන්නේ. එතකොට දැන් හැබැයි ඒක බුදුරජාණන් වහන්සේගේ දර්ශනය නෙවෙයි අපි අර බුදුරජාණන් වහන්සේගේ අර ඔය අනුගත වීම කියන කාරණාවට ලං වෙන්න පහසුවක් නිසා ඒක කරන්නේ. ඉතින් මට හිතෙනවා ඒක ප්‍රමාණවත් කියලා තිරුවන් සරණයි.
සර්වන් සරණයි ස්වාමීන් වහන්සේ බොහොම පැහැදිලි කිව්වා දැන් අපි අර අසරණ භාව කරනවා මේක නැද්ද? එහෙම නැද්ද? කොහොමද මේ අහිම මෙහෙ කරන්නේ? අපිට ආර්ථ වෙන්න දෙන්න බෑ. නමුත් එහෙමකුත් සිද්ධ වෙනවා. බොරුවකුත් නෙවෙයි ඇත්තකුත් නෙවෙයි. ඉතින් අපිට ඔය විග්‍රහ කරගන්නත් බෑ මේ. අන්න එතින්දී අර ස්වාමීන් වහන්සේ පැහැදිලි කරපු විදිහට එකම සරණ කල්යාණ මිත්‍යා මහන්සියකට අනුගත වීම අහුන් කන්දියම් පමණයි. ඒ ඔස්සේ ධනසෝ මනසිකාර උපදගෙන යනකොට අපට ඒ සිද්ධ වෙන ඒ ඉක්ම වීම කියන එක කල්යාණ මිත්‍යන් මහන්සියගේ දේශනාව තුළින්ම පැහැදිලි කිරීම තුළින්ම ඒ ඉක්ම වීම කියන එක සිද්ධ වෙයි කියන එක තමයි මට හැඟුනේ. බොහොම පැහැදිලි කරුවන් සරණයි ශ්‍රීනෝ ස්වාමීන් වහන්සේලාට.
එරුවන් සරණයි. බොහොම හොඳ පිළිතුරක් ලැබුණා මම හිතන්නේ. ගොඩාක් හිතන්න විමසන්න ඕන. අපේ චමත් මහත්මයා අදහස ඉදිරිපත් කරන්න. එරුවන් සරණයි.
එරුවන් සරණයි. ගෞරවනීය ස්වාමීන් වහන්සේලාගෙන් අවසරයි. මට ඒ සුමිත් මහත්තයා කියපු කාරණාව තේරුණේ දැන් ඇසීම කියන ඒ කොට කිරීම තුළ තමයි. එතකොට ලෝකෝත්තර පැත්තට අපි චින්තනය මෙහෙවන්නේ කොහොමද කියන එක ඉස්මතු කරගන්න වගේ. එතකොට වුණ දේවත් වුණ කෙනාවත් ගැන නැතුව ඇසීම කියන තැනින් ඈතර වීමක් මේ වගේ කරන විදිහට මේ චින්තනය යොමු කරන්නේ කොහොමද කියන එක. එතකොට මම හිතන්නේ අපේ අමතදස්සි ස්වාමීන් වහන්සේ ලස්සනට ඒක විස්තර කරලා දුන්නා. මේ තවත් ඒගෙන පොඩ්ඩක් අර දැන් ඇයි කියලා ගැනීම කියන එකක් ගැත්ත කතා කරනවානේ අපි මුලක් වෙලාවට ඒ සංස්කාර මට්ටමේදී අවිජ්ජපච්ච සංකාර කියන දේ. එතකොට ඒ පැත්තෙන් පොඩ්ඩක් තව විග්‍රහ කරගන්න පුළුවන්ද ස්වාමීන් වහන්සේ අපිට? මෙතනදී ඒ කියන්නේ ඇහිමක් කියලා ඒ අපිට මොකක් හරි විදිහකට අපි එතන ප්‍රමාණ කිරීමක් වුණානේ. ඉස්මතු වීමක් වුණා ප්‍රමාණ කිරීමක් එක්ක. ප්‍රමාණ කිරීම වුණේ ඇසීම කියන ඒ මිම්ම තුල. එතකොට එහෙම අපිට දැන් එතන ඇයි කියලා ගැනීමෙන් අපි නිදහස් වෙලාද කියන එක පොඩ්ඩක් ඒ අනුසාරයෙන් පොඩ්ඩක් විග්‍රහ කරලා දෙන්න පුළුවන් අසාවනස බොහොම පිටුවන් සරණයි.
පිටුවන් සරණයි මහත්තයා මම හිතනවා මම නිවැරදි කියලා මහත්තයා කියපු ප්‍රශ්නේ මම තේරුම් ගත්ත විදිහට මම කියන්න. දැන් අපි හිතමුකෝ ඇසීමක් කියන කාරණාව දැන් මෙතන දැන් අපි අපේ භාෂාවෙන් කතා කරාට මේ දැන් අපි ලෝකේ යම් ප්‍රතිපදාවක් සාමාන්‍ය ලෝකයේ කෙනෙකුට පුද්ගලයෙකුට තමයි පැනෙන්නේ. එතකොට අපි ඇහෙන තැනම මේක සම්පූර්ණයෙන්ම මේ අර දර්ශනවාදී කියන එක අපි තියනවා නම් අර විමුක්තිකාමී චින්තනයත් එක්ක ඇහෙන තැනම මේක අපිට කොහොමවත් ඇහෙනවා කෙනෙකුට ඒක අනිවාර්යෙන් ප්‍රතිපදාවක් කියන එකත් ඒකත් එක්කනේ කියන්නේ. එතකොට මේ ඇසීම කියන ලෝක විවහාරයක් පිට විවහාරයෙන් යමක් කියනවා. එතකොට විවාහයෙන් යමක් කිව්වට ඒ විවාහය තුළ අපිට ඇත්තටම මේ අපේ ලෝකයට මේ ලෝකෙන් ගැලපෙන විදිහේ හෝ එහෙම එකක් නෙවෙයිනේ. ඒ පද ව්‍යංජන බලපුවාමම තේරෙනවා මේ මම ගොඩාක් අධ්‍යයනය කළා නම් නමුත් අධ්‍යයනය කරපු සුළු ප්‍රමාණයක උනත් තේරෙනවා මේ අපේ ජීවිතයේ ඈීමකින් ලඟ වෙලා උත්තරයක් දෙන්න බැරි බව. ඒක නිසා අර ඇසීම කියන කාරණාව මුලින්ම, ඒ කියන්නේ ඇසීම කියන එක මම අදහස් කරේ අර ප්‍රශ්නෙම නෙවෙයි, ඇසීම කියලා යමක් දෙයක් කියන එකත් ඉස්සෙල්ලාම දෙන්න. අර මේ දෙයක් කරගන්න යන්නේ ඊට පස්සේ එතනින් එහාට මට ඕන විදිහට යන්න ගියොත්. හැබැයි මෙතන කල්යාණ මිත්‍රයෙක් සහ කල්යාණ මිත්‍රකෙන් ධර්මයේ ඇසීම කියන කාරණාවක් තියෙනවනේ. එතකොට ඒ තියෙන කාරණාවත් එක්ක එයාගේ අපිට අර චින්තනය කියන එක දැන් අපි අපේ මේ වගේ කාලයකට එනකොට අපි මේ බලෙන් ඇති කර කර හදාගන්න පසුබිමක් නේ අපිට තියෙන්නේ. නමුත් මේ මහත්ය කියපේක ඇත්තක් තියෙනවා. විමුක්තිගාමී චින්තනයේක එහෙම ලැබෙ යන්නා වූ ස්වභාවයක් කතා කරන්නේ කොහොමද කියනවා ස්වාමීන් වහන්සේ විතරම කියන්නේ. ඔය කීප දෙනෙකුට ඒ කියන්නේ උපතිස්ත පොලිත ඊට පස්සේ ඔය කිප්පලි පණවෙත කුකුසාටි ඒ වගේ අයට මේ එහෙම ලැබ ගන්න චින්තනය නෑ. එයාලා සම්පූර්ණයෙන් හොය හොය ගියා. ඒ කියන්නේ එයාලා හොයාගෙන ගියා මොකද්ද සත්‍ය කියන්නේ. එතකොට නමුත් ඊට මෙහා ඉන්න හැමෝම වගේ මේ එක්ක අනුපිළිවෙල කතාවකින් ඒ වගේ දෙයකින් එතෙන්ද ගන්න මේ චින්තනයට. එතකොට මේ මුලින්ම අනුපිළිවෙල කතාවකින් ලෝකපරියායක් එක් හරි මොනවා හරි විදියකට දාන කතා ශීල කතා ওই විදියට හිටින්නේ නැහැ. වැඩ පිළිවෙලා කොහොම කියලා නේ එතෙන්ද යන්නේ. එතකොට අර මූලිකවම එහෙම තියෙනවා. එතකොට සාමුක්ඛංශික දේශනාවේ තමයි අර විදිහට එන්නේ. එතකොට ඒ යම් දර්ශනවාදයක් කියන්නේ සම්පූර්ණයෙන් මේ දර්ශනයේ සත්‍ය ප්‍රවේශි දර්ශනයක් එක්ක තමයි ඉතින් මේ එතෙන් යොමු වීම අනුගත වීම කියන කාරණාව බලෙන් කරන්න දෙන්නේ. එයාගේ ඒ චින්තනයත් එක්කම යොමු වෙන එක. නමුත් අර අපිට මේ විදිහේ සාකච්ඡාවකදී දැන් අර අපි සම්පූර්ණයෙන් අපේ මේ සුදුසුත්වය හදාගෙනනේ අපි හැමෝටම යන්න වෙලා තියෙන කල්යනා මිත්‍ර ඇසුරකින්. එතකොට අපිට මූලිකවම ඇහෙන තැන කොහොමත් ඇහෙන තැන ඕනම කෙනෙකුට ප්‍රතිපදාව පුද්ගලයෙකුට තමයි පැන වෙන්නේ. දැන් ප්‍රතික්ෂේපන වහන්සේ තුමත් මේ පුද්ගලයෙක් කියා හැබැයි අර ලැබෙන චින්තනයේදී මේ. එතකොට නමුත් හොයාගෙන ගියා. හැබැයි ඇහෙන තැනම ඉතරේ වුණා. නමුත් අපේ චින්තනය කියන එකත් එක අපේ දියුණු වීම පිණිස නම් අපිට ඇහෙන ධර්මය ඕන. දැන් අපිට ඒකනේ දැන් අපිට දෙයක් නැහැ කියන්න බෑනේ. දැන් අපිට සුතේට යමක් තියෙනවා, දාගන්න යමක් තියෙනවා. යමක් කියලා කෙනෙක් නදස් කරන්නේ බුද්ධ පරියාය. එතකොට එහෙම නැහැ කියලා එතකොට අපි නිකන් අර උච්චේ දෙකට යන්න පුළුවන්, අර වෙන වෙන පැතිවලට යන්න පුළුවන්. අර මේ වගේ සාකච්ඡාවක අර එහෙම නමුත් අර අපිට එහෙම දෘෂ්ටියකට ලඟවන්න අපිට මේ කියන්නේ මොනියම් හෝ විදිහකට ධර්මයකට ලං වෙන්න, කල්යාණ මිත්‍රයට අනුගත වීම කියන කාරණාව උදෙසා තමයි මේ අපි සම්පූර්ණයෙන් අර්ථ විග්‍රහ කරන්න ඕනේ. කල්යාණ මිත්‍රයා මේ කාරණාවම ඉස්මතු කරන. පෙරවන් සරණයි.
පෙරවන් සරණයි සාමිනහන්සේ ඒක හත්දී මට මේකමත් කරන්න හිතුණා. දැන් අර චමත් මහත්මයා ඉදිරිපත් කළා වගේ දැන් ඇසීම ඉස්සෙල්ලා මහත්තුත් ඒ කතා කරපෙන දැන් ඇසීම, ඒ කියන්නේ ඇසුන දෙයක්ුත් නෙමෙයි, ඇසෙන කෙනෙකුත් නෙමෙයි, එහෙම මොකක් නැතු මේ ඇසීම කියන සිද්ධිය. දැන් ඔක ප්‍රායෝගිකව අත්දකින එකක් නේ ඇසීම. එතකොට දැන් ඔන්න ඔතනත් මේ නිර්වචනයක් ඇවිල්ලා, ඒ කියන්නේ ලෝකය නැත්තම් මේ පංච උපාදානස්කන්ධයේ සේරම යෙදිලා වගේ දැන් අදහසක් එනවා. එහෙනම් ඇසීමක් නැතුව තමයි ඉන්න ඕන කියලා. ඔන්න ඔහොම ගියත් ආයේ අර උච්ඡේද වාදී බවන්ට සිහි කළා. ඔන්න ඔය පැත්තට යොමු වීමක් වෙන්න පුළුවන් නේද? මොකද එතනත් ආයේ නිර්වචනයක් දාගන්නවා නේද? මෙහෙමයි වෙන්න ඕන. අර තමන්ගේ අදහස. ඒකට මේ බුදුරජාණන් වහන්සේ පෙන්නන පැත්ත එහෙම සිද්ධියකුත් නෙවෙයිනේ. විමසීමේදී බොහොම අර දහමත් එක්කම අනුගත වෙනකොට මේ ඇසීමක් නැතුව ඉන්න හදන සිද්ධියකුත් නෙවෙයි නේද? මොකද මම හිතන්නේ අර චමත් මහත්තයා මතු කරපු එකේ තියෙනවා ඒකත් අර නිර්වචනයක් දාලා ඇසීමක් කියන එකට මින්මත් දාගෙන ආ මේක මේකයි කියන තැනින් හොයන්න ගියොත් නේද අර එතෙන්ට අහුවෙන්නේ. එහෙමයි අපේ සයින්.
දැන් බුදුරජාණන් වහන්සේ ඇත්තටම මේ ජීවිත උදාහරණකින් මේ නිවේනි ධර්මයේ කියන්නේ. එතකොට අපි දැන් ඕක ඇයි දැන් ඔතන මේ මම ඔය ප්‍රශ්නට පිළිතුරු දුන්නේ ඒ සුමිත් මහත්තයා අහපු ප්‍රශ්නේ දැන් අපි හිතමු කල්යාණ මිත්‍යාගෙන් ඇසීම කියන කාරණාව ඇහුණා කියන අදන මේ ඉඳගෙනයි මම උත්තරේ දුන්නේ මට ඇසුණා කියන එක නෙමෙයි. එතකොට දැන් මට ඇසුණා කියන එක මම තනියෙන් බලනවා නම් එක්කම බුදු වෙලා ඉන්නවද නැත්නම් පසේ බුදු වෙලා ඉන්නවද කියන මගේ කාරණාවක් එක්ක මට යන්න බෑනේ. එතකොට දැන් අපිට ඇහෙන දෙයක් එක්කයි සත්‍යක සංකේතයක් එක්කයි අපිට යන්නේ. එතකොට ඊළඟ ජීවිත උදාහරණකින් දෙන්නේ අපිට ජීවිත උදාහරණකින් මේ ඇහෙන කාරණා විග්‍රහ කරන්නත් බෑ. එතකොට මේ අන්නේ ඒ විදිහේ අර්ථකථනය දෙන්න බැරි වෙච්ච තැන අපිට ඇහිච්ච කාරණාව අපිට ඇහින් නැතුව අපේ අර කියන්නේ අපිට කියන්නේ මමම හිතලා එහෙම සොයන්ව එකක් වෙනවා නම් මට නැවෙන්න කියලා එකකුත් ඕනේ නේ. කල්‍යාණ මිත්‍යා මත කියන එකක් යෙදෙන්නේ නේ. එතකොට මේ මම ඔන්න දැන් ඇහිච්ච කාරණාවෙන් තමයි ওই දේ වෙන්න ඕනේ. මට ඕන විදිහට ගලපන්න බෑ. දැන් ඇහිච්ච කාරණාව ඇහෙන දේ මොකද්ද? එහෙම යන්නත් බෑ. ඒ ඇහෙන කාරණාවට විතරයි අපි අවධානය දෙන්නත් ඕනේ. එතකොට ඇසීම කියන කාරණාවක් මුලින්මත් අපිට ඒ ඇසීම කියන එකට නිර්වචනය දෙන්න බැරි තැන අපිට ඒ කියපු කෙනා කෙරෙහි ඉතින් මොකද්ද සමීල ඔය හෙවීමක් නේ. එහෙනම් මොකද්ද මේ කියන එකක් නෙන්න ඕනේ අපිට. ඒත් මොකද්ද මේ කියන තැන අපි අනුගත වීමක් වෙනවා. ඒ අනුගත වීම කියන කාරණාවෙදි තමයි ධර්මය කියන්නේ. දැන් අපි මේක ධර්මයක් කියලා නෙවෙයි අපිට අනුගත වීම කියන දැන් අපි හිතමුකෝ මේ චක්කුන් අනිච්චන් කිව්වා. හරි දැන් චක්කුන් අනිච්චන් කියන කාරණාව කොහොමද දැන් ඇස් අනිත්‍යයි කියලා අපි භාෂාවෙන් අපි කතා කරොත් එහෙම කොහොමද අපි ඒකට දෙන්නේ දැන් මේ ඇහිච්ච කල්යන මිත්‍රයාගෙන් හෝ බුදුරජාණන් වහන්සේගේ බුද්ධ පරියය අපිට ඇහුණා. දැන් අපිට ඇස තියෙනවානේ. අපි එක්ක අනාගතේ නැති වෙයි නැති වේවි මොනවා හරි අපේ භාෂාවේ තියෙන නිර්වචනන අනිත්‍ය කෙනෙකු කැඩිලා බිඳලා යන එකක් කොළෙද වෙලා යන එකක් මොනවා හරි විග්‍රහයක් දෙන්න හදන. ඒක ඒක නෙවෙයිනේ අපි කරන්න ඕනේ. දැන් මේ ඇහිච්ච කාරණාවට අනුගත වෙලා නම් ඉන්නේ අපේ ලෝකයෙන් සත්‍යවාදී නම් අපි. අපේ ලෝකෙන් ඇහැ තියෙනවා අනිත්‍යයි. ඒකට අපේ ලෝකේ තියෙන එකක් හැබැයි අපිට නිත්‍ය වෙච්ච දේ අරහෙන් අනිත්‍යයි කියලා හෙන්නේ. ඒකට අපිට දෙන්න බැරි නම් නිර්වචනේ අපි ඒ කාන්තේම අපිට මොකද්ද ස්වාමීනි කියලා සම්පූර්ණ යොමු වෙලා ප්‍රශ්න කළා. ඊගෙන මොකද්ද කියලා හෙවීමක් නේ කරන්න ඕනේ. ඒ හෙවීම කරන්නේ ඒ අපිට ඕන දේ හොයන්න හදන්නේ. ඒ කියන ආපහු ලෝකෙට කඩන් වැටිලා ඒ අපි එතන ඉක්මනලා කල්ලාන විතර සංගතේ. ඒ අනුගත වීමේදී යන්න චක්කෝ අනිත්‍යං කියන කාරණාව ඊළඟට මේ අනිත්‍ය නම් දුක දී ප්‍රශ්න ටික ඔක්කොම ඒ අනුගත වීමේදී එන ප්‍රශ්න ටිකක් සහ ඒක ඒ චින්තනයේදී දෙන පිළිතුරු ටිකක්. ඒතකොට ඒක මේ අපිට මෙතන ඉඳලා අපිට ඒක මේ අනුගත නොවි අපි ලෝකයේ තුලින්ම අපේ ප්‍රශ්න ටික නැත්තම් මතුවෙනවා මේ ඇසීම කියන කාරණා මුල් කරගෙන වුණත් ওই විදිහටම මතුවෙනවා. ඒක නිසා එතන මේ අර අපි තේරුම් ගන්න ඕනේ ඇසීම කියන කාරණාව දැන් අපිට ඇහිච්ච කාරණාව ඇහිච්ච කෙනාගේ වටිනාකම ඒ කවුද කිව්වේ? ඇයි අපි ඇසීම කියන එක විමසන්නේ? මිකන් අපේ ලෝකයේ ඇසීම හෝ දැකීම හෝ දැනගැනීම හෝ කියන කාරණාවත් දාගෙන අපේ ලෝකෙන් විමසලා වැඩක් තියෙද අපි කියන්නේ? ඇයිද මේක විමසන්නේ අපි? මොන වැඩ අපේ වැදගත්කම මොකක්ද මේක විමසින්නට? ඇසීම කියන කාරණාව ওই වචනේ අපිට පොඩි ගන්න ඇහිලා තියෙනවා නම් සිංහල වෙච්ච අපිට. එතකොට දැන් ඒක අපිට වැටිනාකමක් ආවේ මේ බුදු කියන්නේ බුදුරජාණන් වහන්සේ හෝ අපිට මොකක් හෝ මේ චින්තනයක් මේ වගේ දෙයක් තියෙනවා මේ කියන එකක් එක්කනේ. අන්නේ වටිනාකම මේ පදනමත් එක්ක තමයි මේ සත්‍යවාදී මේ ඇත්ත කියන සමනෝරු ඇත්තයි කියන්නේ කියන කාරණාවත් එක්ක දැන් අපේ ලෝකෙින් අපිට ඇත්තටම විමුක්තිකාමී පරිසරයක් නොවන නිසා වර්තමානයේ මේ අපේ පත්‍යන්ත දේශ අපිට හැබැයි කල්යාණ මිත්‍රෙක් ධර්මයේ ආකාරයෙන්ම කියන බුද්ධ ශ්‍රාවකෙක් ඉන්නවා නම් අන්න අපිට මේක යම් ඉඩක් තියෙනවා. එතකොට ඒකට ඒ ඇහෙන කාරණාවයි වටින්නේ. ඒක මේ ඇහින ඒක අපි ඒක මතක තියාගන්න ඕනේ. මේ ඇසීම කියන කාරණා විග්‍රහ කරගෙන කලින් මේක ඇයි කල්යාණ මිත්‍රයාගෙන් ඇහුනේ? මේක ඒකත් එකයි අපේ අනුගතය කියන කාරණාවත් මේක හොයලා බලන ජීවිත අත්දැකීමකින් දෙන්න බෑ. මොකද ජීවිත උදාහරණයක් දුන්නා නම් අපිට ජීවිතේ හොයන්න පුළුවන් ඕක. ඇසීම හෝ ඇසීම කෙනෙක් හෝ කියන කාරණාව. නමුත් අපිට එතනින් එහාට සම්පූර්ණයෙන් කල්යාණ මිත්‍යාට අනුගත වෙලා මේක ඔය දෙන්න බැරි නිසාම අනුගත වෙන්නේ. කියා ඒ කියන්නේ ඒක දර්ශනයක් එක්ක තියෙන ඉතින් අපි මෙතන ඉඳලා අපිට ඒ දර්ශනවාදී ඒ චින්තනය නොමැති වීමේ අහේනිය නිසා අපි මෙතන ඉඳලා අපේ සොකී නිරුක්තියෙන් අපි මේවා කතා කරනවා. නමුත් කතා නොකරත් බෑ. ඒ දෘෂ්ටිකට යන්නේ නැතිවෙන්න කතා කරන්නත් ඕනේ. කල්යාණ මිත්‍රයා මතු කරපු දේ කතා කරන්නත් ඕනේ. එතකොට ඒ ඔක්කොම තියෙනවා. එතකොට දැන් මේ අපි ඇසීම කියන කාරණාව වැදගත් උනේ අල්ලනින් තරින් එහුන් නිසයි එහෙනම් ඒක දෙන්න බෑ. එහෙනම් දැන් අපි වෙන කෙනෙකුට අනුගත වෙලා හරියන්නේ නෑනේ. මට අනුගත වෙලා හරියන්නේ නෑ. දැන් දෙන්න බෑ. එහෙනම් දැන් ඒ අනුගත වීමත් එක්ක හෙවීමක කුට්ටියක් වෙනවා නේද? හොයන්නේ. දැන් මොකද්ද හොයන්නේ? දැන් ඒක දැන් මට ඕන විදිහට හොයන්න බෑනේ. දැන් මගේ ලෝකේ මගේ ජීවිත අධ්‍යක්ෂණයෙන් කියන්න බැරි වෙච්ච තැන අන්න ඒ කල්යන විද්‍ය අන්න දැන් ධර්මයක් කියන ධර්මයක් අහන්න ඒක ඒ සොකීය ඒ නිරුක්තියක් වුණත් මොනෑම් හොදයක් ඊට පස්සේ කල්යන විද්‍ය තමයි අපි හසුරුවන්නේ. දැන් ඒක මට ඕන විදිහට නෙමෙයි අර ඒ අනුගතයේදී මේ තමයි අපි කියන්නේ සම්පූර්ණ කෘත්‍ය ශිලියේ. ඒ හින්දා අර මම මතු කරේ අර කල්යන මිත්‍රයගෙන් ඇසුනා කියන කාරණාවයි. ඒ ඇසීම කියන හෝ දැනීම හෝ දකුණ අනිච්චං හෝ කුමන හෝ පරියායක් මේක ස්වයංව අපිට මේ සිටිවිල්ලක් ඇවිල්ලා ඒ සිටිවිල්ල බෙද බෙදා බලලා හරි මොකක් හරි විදිහකට ගිහිල්ලා යනවා කියන පදනමකින් නෙවෙයි අර ඇහුනා කියන කාරණාව සහය කියපු කෙනාගේ වටිනාකම ශ්‍රමණුරු ඇත්තයි කියන්නේ කිනේ ලෞකික දිට්ඨිය ප්‍රධාන අංගය. ඒ දේවල් එකයි මම උත්තරේ දුන්නේ. තිරුවන් සරණයි.